ගල්නෑව මධ්‍යමහා විද්‍යාලයේ ඉතිහාසය විෂය පිළිබඳ ආචාර්ය තිමති ඒකනායක මහත්මයාට සාකච්ඡා කරන්න.
සුබ සන්ධ්‍යාවක් වේවා ආදරණීය දුවේ පුතේ. ඒ සමගම මේ මොහොතේදී අප සමග සම්බන්ධ වී සිටින රජරට සේවයේ සමග සම්බන්ධ වී සිටින සියලුම ශ්‍රාවක හිතමිත්‍රාදීන්ටත් සුබ සන්ධ්‍යාවක් වේවා කියලා මා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. රජරට ගුරුගෙදර වැඩසටහන් මාලාවේ තවත් එක් සුවිශේෂී දිනයකට ඔබ අප සියලු දෙනාම ප්‍රවේශ වී සිටින්නේ. අද දින ඉතිහාස වැඩසටහන් මාලාවේ තවත් සුවිශේෂී අවස්ථාවක් බවට පත් වෙනවා. මොකද අප ගිය සතියේ කතා කරලා මාතෘකාවේම ඉදිරි පියවරක් තමයි අද දවසේ ඔබ වෙනුවෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්නවා ගිය සතියේ මා සාකච්ඡා කළේ 11 වසර ඉතිහාස විෂය නිර්දේශයේ තුල 7 වන පාඩම් ඒකකය ඇසුරෙන් තමයි අපි සාකච්ඡා කරේ කරුණුකාරණ. ඔබ දන්නවා ලෝකයේ කැපිපෙනන විප්ලව 7 වෙනි පාඩම් බවට පත් උනේ ලෝකයේ කැපිපෙනන විප්ලව. එහෙනම් ලෝකයේ කැපිපෙනන විප්ලව කියන මාතෘකාව යටතේ ද්විපුති අපි කතා කළා ලෝක දේශපාලන ක්ෂේත්‍රයන් තුල ඇති වුණා වූ විප්ලවකාරී අවස්ථාවන් තුනක් පිළිබඳව. මා ගිය සතියේ මුලින්ම සාකච්ඡාවට බඳුන් කළේ මේ විප්ලවකාරී අවස්ථාවන් තුන පිළිබඳව. ඔබට මතක ඇති මුලින්ම අපි සාකච්ඡා කරා ඇමරිකානු විප්ලවය. ඊට අමතරව අපිට තවදුරටත් සාකච්ඡා කිරීමට තියෙනවා ෆ්‍රාන්ස් විප්ලවය සහ රුසියානු විප්ලවය. ෆ්‍රාන්ස් විප්ලවය සහ රුසියානු විප්ලවය කියන මේ විප්ලවකාරී අවස්ථාවන් දෙකම ලෝක දේශපාලන ඉතිහාසයට මෙම විප්ලවකාරී අවස්ථාවන් කෙලෙසද බලපෑවේ කියන මාතෘකාවන් අපි කතා කළ යුතුයි. එහෙමනම් දුවේ පුතේ අපි අද දවසේ මේ පැයකට ආසන්න කාලයක් හෝරාවකට ආසන්න කාලයක් ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ප්‍රංශ විප්ලවය කියන මාතෘකාව. ප්‍රංශ විප්ලවයේ ඇසුරෙන් ලෝක දේශපාලනයේ කෙලෙස සකස් වූයේද යන්න පිළිබඳව ඔබ සඳහා මා අද දවසේ කරුණු කාරණා ඉදිරිපත් කරනවා. එහෙමනම් දුවේ පුතේ මුලින්ම අපි ප්‍රංශ විප්ලවය පිළිබඳව සාකච්ඡා කිරීමට කලින් මේ ප්‍රංශ විප්ලවය පිළිබඳව අවධානය යොමු කළ යුතු කරුණු කාරණා මාතෘකා කිහිපයක් ගොඩනගලා තියෙනවා. ඒ මාතෘකා ඇසුරෙන් කෙලෙසද ප්‍රංශ විප්ලවය පිළිබඳව කතිකාවතක අප යෙදෙන්නේ කියන දේ අපි ඉස්සරලම අවබෝධ කරගත යුතුයි. එහෙමනම් දුවේ පුතේ මම මුලින්ම කතා කරන්න යන්නේ ප්‍රංශ විප්ලවයට අවශ්‍ය වූ පසුබිම. එහෙම නැත්නම් ප්‍රංශ විප්ලවය පිළිබඳ හැඳින්වීමක් ඔබ සමග සාකච්ඡා කරනවා. ඒත් එක්කම ප්‍රංශ විප්ලවයට තුඩු දුන්නු හේතු සාධක පිළිබඳව සාකච්ඡා කළ යුතු විශේෂයෙන්ම ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන්, සමාජ සංස්කෘතික වශයෙන් හේතු සාධක රැසක් ප්‍රංශ විප්ලවය සඳහා බලපෑවා දුවේ පුතේ. එහෙනම් අප ප්‍රංශ විප්ලවය සඳහා තුරු දුන්නු හේතු සාධක සාකච්ඡා කළ යුතුයි. ඒ සමගම ප්‍රංශ විප්ලවයේ ආරම්භය සහ ආරම්භුනේ කෙලෙසද, මේ ප්‍රංශ විප්ලවය ආරම්භලා කුමන ආකාරයටද ප්‍රංශය තුල මේක ව්‍යාප්ත වෙලා ගියේ පිළිබඳව සාකච්ඡා කරන්න අවශ්‍යයි. එහෙමනම් දුවේ පුතේ අවසන් වතාවට ප්‍රංශ විප්ලවයේ කුමන ප්‍රතිඵල ප්‍රංශයට අත්පත් කර දෙමින්, කුමන ප්‍රතිඵල ලෝකයට අත්පත් කර දෙමින් අවසන් වූයේද යන්න පිළිබඳව අධ්‍යයනය කළ යුතුයි. එහෙමනම් දුවේ පුතේ මාතෘකා කිහිපයක් ඔස්සේ අප ප්‍රංශ විප්ලවය සාකච්ඡා කරම අවසන් වරට නැවතත් මතක් කරන්න. පළවෙනි එක ප්‍රංශ විප්ලවයේ හැඳින්වීමක් ගැන අපි සාකච්ඡා කරනවා. ඒත් එක්කම ප්‍රංශ විප්ලවයේ ආරම්භ වීම සඳහා තුඩු දුණු හේතු සාධක මොනවද කියලා අපි සාකච්ඡා කරනවා. ඉන් අනතුරුව දරුවනේ අපි සාකච්ඡා කරනවා ප්‍රංශ විප්ලවයේ ආරම්භය සහ ව්‍යාප්තිය පිළිබඳ. ඉන් අනතුරුව ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵල, අවසන් වතාවට ප්‍රංශ විප්ලවයේ ලෝක දේශපාලන ක්ෂේත්‍රය තුල කෙලෙසද වැදගත් උනේ කියන මාතෘකාව අපි සාකච්ඡා කරමු. එහෙනම් දුවේ පුතේ මා පළමුවෙන්ම අවධානය යොමු කරන්න මේ ප්‍රංශ විප්ලවය කියන්නේ මොකද්ද කියලා. ඔබ දන්නවා පැහැදිලිවම ප්‍රංශ විප්ලවය දේශපාලන ක්ෂේත්‍රය තුල ඇති වූ පුළුල් විප්ලවීය අවස්ථාවක් කියන්නේ. අපි ගිය සතියේ කතා කළ ඇමරිකානු විප්ලවයේ අර්ථයට වඩා එහි ගැබ්බලා තියෙන ඓතිහාසිකත්වයට වඩා යම්තාක් දුරට වෙනස් ආකාරයක විප්ලවීය අවස්ථාවක් තමයි ප්‍රංශ විප්ලවය කියන්නේ. අපි දන්නවා ඇමරිකානු විප්ලවය කියන්නේ බටහිර තමන්ගේ මව් රටෙන්, එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය කියන මව් රටේ ආධිපත්‍යයෙන් නිදහස් වීම සඳහා ඇමරිකාව තුළ ජනපද පිහිටුවාගත්තු බොහෝ යුරෝපා ජාතීන් විශේෂයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයෝ තමන්ගේ මව් රටේ ආධිපත්‍යයෙන් නිදහස් වීම සඳහාගෙන ගිය අරගලයේ කෙනෙක් අපි ගියේ සතියේ සාකච්ඡා කරා. නමුත් දුවේ පුතේ මම අද මේක ඒ ඇමරිකානු විප්ලවයේ පුංචාරි මතක් කිරීමක් කළේ ඔබට ප්‍රංශ විප්ලවයෙන් එය වෙනස් වන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා දීමට. එනම් ප්‍රංශ විප්ලවය කියන්නේ දුවේ පුතේ ප්‍රංශයේ පැවතිනු ඒකාධිපති අකාර්යක්ෂම පාලනයෙන් දැඩිසේ පීඩාවට පත්වෙච්චි දිගු කාලයක් කෙටි කාලයක් නෙමෙයි දැඩි පීඩාවට පත්වෙච්චි මේ ප්‍රංශ ජනතාවට ඔවුන්ට අවැසි ඔවුන්ට හිතවාදී පාලන තන්ත්‍රයක් ගෙන යාම සඳහා කළ අරගලය. එහෙනම් දුවේ පුතේ සරලවම කියනවා නම් ප්‍රංශ විප්ලවය යනු ප්‍රංශයේ ඒවන විට පැවති ඒකාධිකාරී ඒකාධිපති අකාර්යක්ෂම පාලනය නිමා කිරීම සඳහා ප්‍රංශ ජනතාව ගෙන ගිය අරගලය. ලෝකයේ ඕනෑම රටවල්වල ඕනෑම රටක බොහෝ දුරට මෙවැනි ඒකාධිපති පාලන තන්ත්‍රයක් ගොඩනැගෙන්න පුළුවන්. ජනතාවට පීඩාකාරී පාලන තන්ත්‍රයක්. එහෙමනම් වර්තමානය සමග සංසන්දනය කරලා බලද්දී වර්තමාන ලෝකයේ තුලත් මෙවැනි ජනතාවට පීඩාවක් ලක්වන එනතන් ජනතා හිතයිසී නොවන පාලන තන්ත්‍ර ඕනතරම් අපිට මේ ලෝකයේ පිළිබඳව අධ්‍යයනය කරද්දී දැනගන්න පුළුවන්. එහෙනම් මේ ජනතා හිතවාදී නොවන පාලන තන්ත්‍රයන්ගෙන් රට මුදවාගෙන ජනතා හිතවාදී පාලන තන්ත්‍රයක් අරගෙන යන්න වර්තමානයේ තුලත් යම් යම් කතිකාවක් ගැටුම්කාරී තත්වයන් නිර්මාණය වෙලා තියෙනවා. එහෙනම් දුවේ පුතේ අතීත අද්දකීම් අනුසාරයෙන් තමයි වර්තමානයේ යහපත් වූ පාලන රටාවක් ගොඩනගා ගැනීම සඳහා කටයුතු කරන්නේ. නමුත් එදා දරුවනේ ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් එලෙස නොකලා වර්තමාන ලෝකයේ එදාට වඩා විශාල දියුණුවක් ලබා තියෙනවා. විශේෂයෙන් මානව හිමිකම් සමග. එහෙනම් වර්තමානයේදී බොහෝ දුරට ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් තමයි මේ තමන්ට ගැළපෙන පාලන රටාවක් තෝරා ගන්න යන්නේ. අද එදා වගේ ලී වැගිරීම් වලින් බොහෝ දුරට ඒ තත්ත්වෙන් ලෝකයේ මිදිලා ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් මෙවැනි අවස්ථාවන් වල තමන්ට ගැළපෙන හිතයිසි ජනතා හිතවාදී පාලකයන් තෝරා ගන්න යනවා. එහෙමනම් දුවේ පුතේ අපි ප්‍රංශ විප්ලවය පිළිබඳව නැවත ආපස්සට හැරිලා බලමු. එනම් ප්‍රංශ විප්ලවය යනු ප්‍රංශයේ පැවති ඒකාධිපති රාජාණ්ඩුවෙන් බැටකාපු බොහෝ ප්‍රංශ ජනතාව තමන්ට අවැසි පාලනයක් තමන්ට ගැළපෙන තමන්ට හිතති පාලනයක් ගෙන යාම සඳහා ගෙන ගිය අරගලය තමයි දුවේ පුතේ ප්‍රංශ විප්ලවය කියන්නේ. ඇත්තරම මේ ප්‍රංශ විප්ලවයත් ලෝක දේශපාලන ඉතිහාසය තුළ ගොඩනැගුණු තවත් සුවිශේෂී අවස්ථාවක් විදිහට සනිටුහන් වෙලා තියෙනවා. එහෙනම් දුවේ පුතේ නැවත වතාවක් ප්‍රංශ විප්ලවය පිළිබඳව පුළුල් අර්ථකථනයකින් සාකච්ඡා කරනවා නම් ප්‍රංශ විප්ලවය කියන්නේ 18 වන සියවසේ. මොන සියවසේද? 18 වන සියවසේ ප්‍රංශයේ ඇති වූ ප්‍රබලතම දේශපාලන පෙරළිය බවට පත් උනේ මෙන්න මේ ප්‍රංශ විප්ලවය ඇති වෙනකොට. එහෙමනම් විප්ලවාසන්න ප්‍රංශය පිළිබඳව අධ්‍යයනය කරද්දී විප්ලවාසන්න ප්‍රංශයේ දේශපාලන කටයුතු පිළිබඳව අධ්‍යයනය කරද්දී ඔබට දැනටමත් අවබෝධයක් ඇති ඒ වන විට ප්‍රංශයේ පාලනය අරගෙන ගිය බුර්බෝන් වංශයට අයත් රාජවංශයක් තිබුණා. ප්‍රබලතම රාජවංශයක් යුරෝපයේ විශේෂයෙන් ප්‍රංශයේ කේන්ද්‍ර කරගෙන ඒ තමයි බුර්බෝන් රාජවංශය. මෙන්න මේ බුර්බෝන් රාජවංශයේ පාලකයා බවට පත් උනේ, කියන්නේ විප්ලවය ආසන්න කාලය වන විට ප්‍රංශ පාලකයා බවට පත් උනේ 16 වන ලුවී රජතුමා. එහෙමනම් දුවේ පුතේ විප්ලවය ආරම්භ වෙන්නේ මෙන්න මේ බුර්බෝන් වංශික 16 වන ලුවී රජතුමාට එරෙහිව. එහෙමනම් ඔබෙන් යම් ආකාරයකින් ප්‍රංශ විප්ලවය යන කුමක්ද යන පැනය නැගුවොතින් යම් අයෙක් ඔබට දිය හැකි හොඳම පිළිතුර වන්නේ ප්‍රංශය පාලනය ගෙන ගිය ප්‍රංශයේ පාලනය ගෙන ගිය 16 වන ලුවී රජතුමාට එරෙහිව ප්‍රංශ ජනතාව ගෙන ගිය අරගලය. ඔහුගේ තිබුණු අකාර්යක්ෂම පාලනය ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රංශ ජනතාව ගෙන ගිය අරගලය තමයි දුවේ පුතේ ප්‍රංශ විප්ලවය කියන්නේ. එහෙනම් දුවේ පුතේ මං හිතනවා ප්‍රංශ විප්ලවයේ යනු කුමක්ද පිළිබඳව ඔබට යම් සරල අදහසක් යම් කිසි සරල අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. එහෙමනම් දුවේ අපි මෙලෙස ආරම්භ වූ ප්‍රංශ විප්ලවයේ සඳහා තුඩු දුන්නු හේතු සාධක සාධක මොනවාද යන්න පිළිබඳව සාකච්ඡා කරමු. ඔබ හිතනවාද මේ ප්‍රංශ විප්ලවයේ යුරෝපයේ එකවර ආරම්භ වුවා කියලා? නැහැ දුවේ පුතේ, මේ ප්‍රංශ විප්ලවය දිගු කාලීන සිද්ධි දාමයක අවසන් ප්‍රතිඵලය තමයි ප්‍රංශ විප්ලවය. එහෙනම් දුවේ පුතේ, ප්‍රංශ විප්ලවය 1789 ආරම්භ වුවත් මේ ප්‍රංශ විප්ලවයට පසුබිම් වූ හේතු සාධක, ආර්ථික, දේශපාලන, සමාජ සංස්කෘතික හේතු සාධක බොහෝම ඈත කාලයක සිට තමා දරුවනේ පෙළ ගැස්වෙන්න පටන් ගත්තේ. එහෙමනම් මේ පෙළ ගැස්විලා අවසානයේ ඒ සියලු දේවල් පුපුරලා ගියපු අවස්ථාව තමා දුවේ පුතේ 1789. එහෙමනම් මෙතන සිට මා සාකච්ඡා කිරීමට බඳුන් කරන්නේ ප්‍රංශ විප්ලවය සඳහා තුඩු දුන්නු හේතු සාධක මොනවාද යන්න. ප්‍රංශ විප්ලවය සඳහා තුඩු දුන්නු හේතු සාධක මොනවාද යන්න තමා දරුවනේ මම සාකච්ඡා කරන්නේ. එහෙමනම් ප්‍රංශ විප්ලවය පිළිබඳ හැඳින්වීමක් කරා දෙවනි මාතෘකාව යටතේ මා සාකච්ඡා කරනවා ප්‍රංශ විප්ලවයට තුඩු දුන්නු හේතු සාධක. එහෙමනම් ප්‍රංශ විප්ලවයට තුඩු දුන්නු හේතු සාධක ගැන නැවත හැරී බලනවා නම් ඔබට වැටහෙන්න අවශ්‍යයි මේ ප්‍රංශ විප්ලවයට අවශ්‍ය හේතු සාධක එකවර ප්‍රංශය තුලින් ආරම්භ වූවක් නොව දිගු කාලීන සිද්ධි දාමයක අවසන් ප්‍රතිඵලය බවට මේ ප්‍රංශ විප්ලවය ප්‍රංශ විප්ලවය ආරම්භ වුණා. එහෙමනම් දුවේ පුතේ, ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන්, සමාජ සංස්කෘතික වශයෙන් ඇති වූ ප්‍රබල වෙනස්කම් නිසා මේ ප්‍රංශ විප්ලවය ආරම්භ වුණා කියන එක අවබෝධ කරගන්න. එහෙමනම් දුවේ පුතේ ප්‍රංශ විප්ලවයට බලපෑ හේතු සාධක අතරින් මා මුලින්ම සාකච්ඡා කිරීමට මාතෘකාව කරගන්නවා දේශපාලන හේතු. ප්‍රංශ විප්ලවය සඳහා බලපෑ දේශපාලන හේතු මොනවාද යන්න පිළිබඳව දුවේ පුතේ මා සාකච්ඡා කරනවා. එහෙමනම් ප්‍රංශ විප්ලවයට තුඩු දුන්නු හේතු අතර දේශපාලන හේතු වලට ප්‍රමුඛ තැනක් ලැබෙනවා. අනිකුත් හේතු සාධක නොවැදගත් වුවා නෙමෙයි මම කියන්නේ. නමුත් දේශපාලන හේතු වඩාත් හොඳින් බලපෑවා මේ ප්‍රංශ විප්ලවය සඳහා. එහෙමනම් දුවේ පුතේ, දේශපාලන හේතු අතරින් මා මුලින්ම සාකච්ඡා කිරීමට කැමති ඒ වන විට, ඒ කියන්නේ ප්‍රංශයේ විප්ලවාසන්න ප්‍රංශය වෙනකොට ප්‍රංශයේ පාලකයා, ඒ කියන්නේ 16 වන ලුවි රජතුමා සහ ඊට පෙර සිටි පූර්වගාමීන්, ඒ කියන්නේ 16 වන ලුවි රජතුමා සහ ඊට කලින් ඔහුගේ පූර්වගාමීන් විදියට කටයුතු කරපු බොහෝ පාලකයින්ට දරුවනේ තිබුණේ අසීමිත බලතල. ඒ කියන්නේ රටේ සියලු බලතල තනි පුද්ගලයෙක්, ඒ කියන්නේ රජු වටා කේන්ද්‍රගත වුණා. ඒ අනුව රජු වටා විවස්ථාදායක, විධායක, අධිකරණ කියන මේ සියලු බලතල කේන්ද්‍රගත වෙලා තිබුණා. එහෙනම් දරුවනේ, මේ විදිහට විවස්ථාදායක, විධායක, අධිකරණ කියන මේ සියලු බලතල එක් පුද්ගලයෙකු වටා ගොඩනැගීමේ ප්‍රතිඵලය වෙන්නේ පසු කාලීනව ඒකාධිපති බවක් රට තුල නිර්මාණය වුණා. ඒ සඳහා තියෙන හොඳම නිදර්ශනය තමයි දුවේ පුතේ අපි මේ කතා කරන ප්‍රංශය. එහෙනම් ප්‍රංශය තුලත් ඒකාධිපති බව ගොඩනැගීම සඳහා තුඩු දුන්නු ප්‍රබලම හේතුව බවට පත් වුණේ දුවා දරුවනේ රටේ සියලු බලතල රජු වටා කේන්ද්‍රගත වී තිබීම. එනිසා රජුට අවශ්‍ය අවස්ථාවලදී ඇමතිවරුන් පත් කිරීම, ඔහුට අකමැතිනම් ඔවුන්ගේ පාලනය තමන්ගේ පාලනයට ඔවුන් පක්ෂපාතී නොවේ නම් ඔවුන් තනතුරු වලින් ඉවත් කිරීම, ඔය වාගේ බොහෝ කරුණු කාරණා නැත්නම් කාර්යයන් රජු වටා ගොඩනැගී තිබෙනවා. ඒත් එක්කම ප්‍රංශයේ රජවරු බොහෝ දුරට විශ්වාස කළේ මේ රජකම කියන තනතුර දේව වරමින් තමන්ට ලැබුණු දෙයක් බව. රජකම යනු දේව වරමින් ඔවුන්ට ලැබුණු දෙයක් බව ඔවුන් විශ්වාස කළා. ඒ නිසා තමා දරුවනේ මේ ඒකාධිපති රජවරුන් අතර පෙරමුණේගත් රජ කෙනෙක් බවට පත් වුණේ 14 වන ලුවි. ඒ කියන්නේ 16 වන ලුවි රජතුමාට පෙර හිටපු පාලකේ 14 වන ලුවි. එතුමා දැඩි ඒකාධිපති බවක් ප්‍රංශය තුල ක්‍රියාත්මක වූවත් එතුමා කාර්යක්ෂම පාලකයෙක්. එතුමාගේ කාර්යක්ෂම බව නිසා ප්‍රංශයේ ආර්ථික වශයෙන් යම්තාක් තුරට පෙරට ආවා ඔහුගෙන් පසු හිටපු පාලකයින්ට වඩා. එහෙමනම් දරුවනේ මේ 14 වන ලුයි රජතුමාගේ බොහෝ ප්‍රකාශයන් තුලින්ම අපිට පැහැදිලි වෙනවා එතුමා වටා මොනතරම් ඒකාධිපති බවක් ගොඩනැගිලා තිබුණාද යන්න. ඔහු වර්ග ප්‍රකාශ කරනවා රාජ්‍ය නම් මමයි. රාජ්‍ය නම් මමයි. රාජ්‍ය කියන්නේ මම. තව වරක ඔහු ප්‍රකාශ කරනවා මගෙන් පසුව කල්පාන්තයයි. මගෙන් පසුව කල්පාන්තයයි. ඒත් එක්කම ඔහු කරන සෑම දෙයක්ම නීත්‍යානුකූල බව ඔහු තරයේ විශ්වාස කරා, ඔහු තරයේ පිළිගත්තා. එහෙනම් මෙවැනි කාරණා තුලින් ඔබට වැටහෙනවා ඇති ප්‍රංශයේ පාලකයන් කතරම් දුරට ඒකාධිපති බවක් උරුලාගෙන සිටියාද, එහෙම නැත්නම් ඒකාධිපති බවක් දරාගෙන සිටියාද කියන එක ඔබට පැහැදිලිව දැනෙනවා. එහෙමනම් දුවේ පුතේ ප්‍රංශ විප්ලවයට බලපෑ දේශපාලන හේතු අතරින් ප්‍රබලම දේශපාලන හේතුවක් බවට පත් වුණේ මේ රජවරුන්ගේ ඒකාධිපති බව. ඊට අමතරව දුවේ පුතේ ප්‍රංශය තුල පාලනය ගෙන ගිය ඇතැම් රජවරුන්ගේ අකාර්යක්ෂම බව. ඒ අන් කවරක්වත් නොවේ ප්‍රංශ විප්ලවයේ සිදුවන පාලන සමය තුල සිටි 16 වන ලුයි රජතුමා දැඩි අකාර්යක්ෂම පාලකයෙක්. ඒත් එක්කම ඔහුගේ පූර්වගාමියා විදියට සිටිය 15 වන ලුයි රජතුමා දැඩි අකාර්යක්ෂම පාලකයෙක්. ඔවුන් දෙදෙනාම 14 වන ලුයි රජතුමා තරම් දක්ෂ ශූර්‍ය කාර්යක්ෂම පාලකයෝ දෙන්නෙක් නෙමෙයි. එහෙමනම් දුවේ පුතේ රජවරුන්ගේ අකාර්යක්ෂම බවත් දේශපාලන හේතුවක් වුණා ප්‍රංශ විප්ලවයේ ආරම්භයට. ඊට අමතරව දුවේ පුතේ මේ ප්‍රංශය අනවශ්‍ය යුද්ධ රැසකට සම්බන්ධ වෙච්ච රටක්. ඔබට මම කතා කරා මතකයි ඇමරිකානු විප්ලවයේදීත් ප්‍රංශය සහ එංගලන්තය 7 අවුරුදු යුද්ධයකට මැදිහත් වෙනවා. 7 අවුරුදු යුද්ධයකට මැදිහත් වෙනවා. විශේෂයෙන්ම 15 වන ලුයි රජතුමාගේ කාලේ 7 අවුරුදු යුද්ධයට ප්‍රංශය සහ එංගලන්තය පැටලෙනවා. අවුරුදු 7ක් තිස්සේ යුද්ධ කරා. නමුත් ප්‍රංශයට අපේක්ෂිත කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් මෙයින් ලැබුණේ නැහැ. ඊට අමතරව දුවේ පුතේ 14 වන ලුයි රජතුමා කියන්නේ මේ අනවශ්‍ය යුද්ධ රැසකට සම්බන්ධ වෙච්ච රජ කෙනෙක්. ඔහු 1667 දී එංගලන්තයට විරුද්ධව සටනක් ආරම්භ කරනවා. ඊට අමතරව 1699 දී ඕලන්දයට විරුද්ධව සටනක් ආරම්භ කරනවා. එහෙමනම් දුවේ පුතේ මේ ආකාරයට ප්‍රංශයේ රජවරු අනවශ්‍ය යුද්ධයන්ට සම්බන්ධ වුණා. ඒ තුලින් අපේක්ෂිත කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් බොහෝ දුරට ලැබුණේ නැති නිසා එක පැත්තකින් භාණ්ඩාගාරයේ බංකොලොත් වුණා. අනිත් එක නිරන්තර යුද්ධවලට සම්බන්ධ වීමට ප්‍රංශ ජනතාවට සිදුවීම නිසා ප්‍රංශ පාලකයන් ගැන දැඩිසී කලකිරලා සිටියේ. ඒ නිසා මේ අනවශ්‍ය යුද්ධවලට සහභාගී වීමත් ප්‍රංශයේ ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් යම් කිසි කඩාවැටීමකට ප්‍රබල හේතුවක් වුණා. ඒත් එක්කම දරුවනේ ප්‍රංශ විප්ලවයට බලපෑ හේතු අතර තවත් ප්‍රබලම හේතුවක් බවට අපිට කතා කරන්න පුළුවන් දුවේ පුතේ 16 වන ලුයි රජතුමාගේ අකාර්යක්ෂම බව මෙන්ම මේ රජතුමා අදූරදර්ශී ක්‍රියාමාර්ග අනුගමනය කරපු පාලකයෙක්. අදූරදර්ශී පාලකයෙක්. ඔහු කතරම් දුරට මේ පාලන රටාව අරගෙන යද්දී මොනතරම් අකාර්යක්ෂම බව මොනතරම් පක්ෂපාතී බවක් තිබුණාද කියන එක මෙන්න මේ කතා කරන කරුණු කාරණා තුලින් ඔබට පැහැදිලි වේ. මොකද මොහු 1774 තම ප්‍රංශයේ පාලකයා බවට පත් වෙන්නේ. එතෙන් සිට ඔහු බොහෝ දුරට ප්‍රංශයේ 14ක් වූ රදලවරු පූජකවරුන්ගේ කටයුතු අනුව, එහෙම නැත්නම් ඔවුන්ගේ ඉල්ලීම අනුව තමා මේ 16 වන ලුයි රජතුමා පාලනය අරගෙන යන්නේ. එහෙමනම් තමන් වටා සිටින 14ක් වූ මැති ඇමතිවරුන් විශේෂයෙන්ම රදලවරු සහ පූජකවරුන්ගේ වුමනා එපාකම් තන් අනුව තමා රට පාලනය කළේ. සාමාන්‍ය ජනතාවගේ සිතුම් පැතුම් අනුව නෙමෙයි ඔවුන් රට පාලනය කරේ. ඒත් එක්කම 16 වන ලුයි රජතුමා විවාහ වෙලා හිටිය දුවේ පුතේ ඔස්ට්‍රියානු ජාතික මාරි ඇන්ටොයිනට් බිසව සමග. එමනම් ඇයද මේ දාසිය වන රුවි රජතුමාගේ අකාර්යක්ෂම බව දැනලා දැකලා ඔ ඇයද පාලනයට මැදිහත් වෙන්න අවස්ථාව උදා කරගත්තා. ඒ නිසා ඇයගේ උපදෙස් අනුවත් නිරන්තරයෙන් දාසිය වන රුවි රජතුමා කටයුතු කරා. බොහෝ අවස්ථාවලදී අති දක්ෂ මුදල් ඇමතිවරු ප්‍රංශය තුල හිටියා. නමුත් රදලවරු පූජකවරු තමන්ගේ වරප්‍රසාද වරදාන නැති වෙනවට කැමති වුණේ නැහැ. ඔවුන් ඉතා හොඳ, ඒ කියන්නේ මේ දක්ෂ මුදල් ඇමතිවරු ඉතා හොඳ ප්‍රතිසංස්කරණ, ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරලා රටක් විදියට ආර්ථිකය ප්‍රංශය තුල ඉතා ශක්තිමත්ව ගොඩනගන්න උත්සාහ කරා. නිරන්තරයෙන් උත්සාහ කරා. නමුත් ඒකට දරුවනේ මේ රදලවරුන්ගේ සහ පූජකවරුන්ගේ ඉඩ කඩ ලැබුණේ නැහැ. මොකද ඔවුන්ට මේ එහෙම වුණා නම් ඔවුන්ගේ වරප්‍රසාද සියල් අහිමි වෙයි යන බිය නිසා රජතුමාට බලහත්කාරකම් කරා මේ මුදල් ඇමතිවරු අයින් කරලා ඔවුන්ට හිතවාදී මුදල් ඇමතිවරු පත් කරා. ඒ නිසා දරුවනේ බොහෝ දුරට මේ රට පිළිබඳව ආදරයක් තිබුණු බොහෝ නිලධාරීන් අයින් කරලා රජුට හිත ඇති, රදලවරුන්ට හිත ඇති, පූජකවරුන්ට හිත ඇති නිලධාරීන් පත් කරගෙන අර සාම්ප්‍රදායික අදහස් වල එල්බගෙන සිටපු මිනිස්සු පාලනයට සම්බන්ධ කරලා තමා දුවේ පුතේ පාලනය අරගෙන ගියේ. එහෙමනම් අපි මේ තා කතා කරේ ප්‍රංශ විප්ලවයට තුඩු දුන් උද්දේශ පාලන හේතුමා නැවත වතාවක් සාරාංශගත කරන්නම්. කරුණු කාරණා විදිහට රටේ සියලුම බලතල රජු වටා කේන්ද්‍රගත වීම, පාලකයන්ගේ අකාර්යක්ෂම බව, අනවශ්‍ය යුද්ධවලට සම්බන්ධ වීම, ඒත් එක්කම දාසය වන ලුවි රජතුමාගේ අදූරදර්ශී ක්‍රියාකලාපයක්. ඊට අමතරව දුවේ පුතේ තවත් වැදගත් කරුණු කිහිපයක් කතා කරමු. දේශපාලන සම්බන්ධව ප්‍රංශය තුල දරුවනේ 1614 වෙන තෙක්ම ක්‍රියාත්මක වුණේ ස්ටේට් ජෙනරාල් සභාව. ඒ කියන්නේ දුවේ පුතේ රටට අවශ්‍ය තීන්දුව තීරණ ගත්තේ මෙන්න මේ ස්ටේට් ජෙනරාල් සභාව කියන ව්‍යවස්ථාදායක සභාවක් විසින්. ඒ කියන්නේ වර්තමානයේ නම් අපේ රටේ පාර්ලිමේන්තුව වාගේ. එහෙමනම් දුවේ පුතේ මේ පාර්ලිමේන්තුවට සමාන වූ මේ ස්ටේට් ජෙනරාල් සභාව තුලින් තමයි රටට අවශ්‍ය තීන්දුව තීරණ ගත්තේ. මේ ස්ටේට් ජෙනරාල් සභාව සමන්විත වුණේ ප්‍රජාගණය, ඒ කියන්නේ සමාජයේ සිටි පන්ති තුනකින්. ඒ තමයි පූජකවරුන්ගේ නියෝජිතයෝ, රදලවරින් වරුන්ගේ නියෝජිතයෝ සහ සාමාන්‍ය ජනතාවගේ නියෝජිතයෝ. මෙන්න මේ තුන්ගොල්ල පෙරදරි කරගෙන නැත්නම් ඔවුන් පෙරටු කරගෙන තමයි රජු රටට අවශ්‍ය තීන්දුව తీරන ගත්තේ. ඒ කියන්නේ 1614ට පෙර. එහෙමනම් 1614ට පෙර ප්‍රංශ සමාජය තුල ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ඉස්මතු වෙලා තිබුණා. නමුත් දුවේ පුතේ 1614න් පස්සේ ප්‍රංශයේ බලයට පත් වෙච්ච සෑම පාලකෙක්ම මේ ස්ටේට් ජෙනරාල් සභාව පැත්තකට දාලා, ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරින් විරුද්ධව ප්‍රංශය පිළිබඳව ඔවුන් අර මම ඉස්සෙල්ලා කතා කරා වගේ අතලොස්සක් වූ රදලවරු සහ පූජකවරුන්ගේ සිතුම් පැතුම් අනුව රටට අවශ්‍ය තීන්දුව తీරන ගත්තා. එහෙමනම් වසර 175ක් යන ගම්මදුවේ පුතේ, ඒ කියන්නේ 1614 සිට 1789, ඒ කියන්නේ ප්‍රංශ විප්ලවයේ සිදුවන තෙක්ම වසර 175 යනකම් දුවේ පුතේ මේ ස්ටේට් ජෙනරාල් සභාව නොකැඳවා රටට අවශ්‍ය තීන්දුව తీරන රජු විසින් ගත්තා. එමනම් ඒකත් ඉතාමත් බරපතල ඛේදනීය තත්වයක් බවට පත් වුණා ප්‍රංශයට. ඒත් එක්කම ප්‍රංශ රජතුමරු ක්‍රියාත්මක කර ජනතාවට දැඩිසේ පීඩාවට පත් කරපු වරෙන්තු ක්‍රමයක්. ඒ තමයි ලෙත්‍රේද කැචේ. මං හිතන්නේ දුවේ පුතේ ඔය ඔබගේ පෙළ පොතේ නම් ඔය නම නැහැ. නමුත් ඔබ මතක තියාගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මේ වරෙන්තු ක්‍රමේ නම තමයි ලෙත්‍රේද කැචේ. වරෙන්තු ක්‍රමේ නම ලෙත්‍රේද කැචේ. එන්න තමයි මේකට කිව්වා කාරාගාර ආඥාව. කාරාගාර ආඥාව. මේ ලෙත්‍රේද කැචේ වරෙන්තු ක්‍රමෙන් සිද්ධ කරේ මොකද්ද දන්නවද? රජතුමාට විරුද්ධවාදීව සිටින, රජතුමාගේ අදහස් වලට විරුද්ධව සිටින, රජතුමාගේ දේශපාලන ක්‍රියාකලාපයන්ට විරුද්ධවන බොහෝ දෙනා කිසිදු වගවිභාගයකින් තොරව අත්අඩංගුවටගෙන සිරබාරයේ තබා ගැනීමේ මෙන්න මේ වරෙන්තු ක්‍රමය. මේකෙන් දැඩිසේ සාමාන්‍ය ජනතාව පීඩාවට පත් වුණා. එහෙමනම් දුවේ පුතේ මේ ලෙත්‍රේද කැචේ කියන වරෙන්තු ක්‍රමයක් ප්‍රංශ ජනතාව දැඩිසේ පීඩාවට පත් කළ වරෙන්තු ක්‍රමයක් බවට පත් වුණා. එහෙමනම් දුවේ පුතේ අපි මේ වෙනත කතා කරේ ප්‍රංශ විප්ලවයට තුඩු දුන්නු දේශපාලන හේතු. ඒ අතර මා නැවතත් ඔබට දැනගැනීම පිණිස සාකච්ඡා කරන්න බොහොම ඉක්මනින් රජු වටා අසීමිත බලතල ප්‍රමාණයක් ගොනු වී තිබීම, රටේ පාලකයන්ගේ අකාර්යක්ෂම බව, අනවශ්‍ය යුද්ධවලට මැදිහත් වීම, 16 වන ලුවී රජතුමාගේ අදූරදර්ශී ක්‍රියාකලාපය, වසර 175ක් යන තෙක් ස්ටේට් ජෙනරාල් සභාව නොකඳවීම, ලෙත්‍රේද කැචේ නම් වරෙන්තු ක්‍රමය. එහෙනම් දුවේ පුතේ, මම ප්‍රංශ විප්ලවයට තුඩු දුන්නු හේතු අතර දේශපාලන හේතු 6කට ආසන්න ප්‍රමාණයක් සාකච්ඡා කරා. එහෙනම් ඔබට මේ හේතු සාධක අතරින් කරුණු දෙකක් තුනක් උදාහරණ සහිතව පැහැදිලි කරන්න යනුවෙන් ප්‍රශ්නයක් ආවොත්, ඉතා හොඳින් මා මේ සාකච්ඡා කළ කරුණු කාරණා ඔබ වටහා ගත්තේ නම් ඔබට කරුණු තුනක් ඉතාමත් ලෙහෙසියෙන් පහසුවෙන් ඔබගේ අධ්‍යන පොදු සහතික පත්‍ර විභාගයේ මෙවැනි ප්‍රශ්නයක් ඇහුවෝතින් ඔබට ඉතා ලෙහෙසියෙන් ගොනු කර ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් දුවේ පුතේ, අපි ඊළඟට හැරෙමු ප්‍රංශ විප්ලවයට තුඩු දුන්නු ආර්ථික හේතු. ප්‍රංශ විප්ලවයට තුඩු දුන්නු ආර්ථික හේතු. සාමාන්‍ය මේ වන විට අපේ රට තුලත් බොහෝ දුරට බදුබරින් පීඩිත ජනතාව මේ කාලය වෙනකොටත් ඔබට වැටහෙනවා ඇති මොනතරම් පීඩාවෙන් සාමාන්‍ය ජනතාව සිටිනවාද කියලා. එහෙමනම් දරුවනේ, අද ඊයේ මේ බදුබර දැනුනේ මේ ප්‍රංශ විප්ලවයේ කාලයේ ජනතාවට දැඩිසේ බදුබර දැනුණා. ඒ නිසා දුවේ පුතේ, පළවෙනි ආර්ථික හේතුව විදිහට මා ගන්නම් සාමාන්‍ය ජනතාව මත ඔවුන්ට දරාගත නොහැකි ආකාරයේ, එහෙම නැත්නම් ඔවුන්ට ඔරොත්තු දිය නොහැකි ආකාරයේ දැඩි බදුබරක් පනවා තිබුණා. දැඩි බදුබරක් ඔවුන් තුල පටවා තිබුණා. ඔබ දන්නවද, ඔවුන්ගේ ආදායම දෛනික හෝ වේවා ලැබෙන ආදායමෙන් සමස්ත ආදායම, කියන්නේ සාමාන්‍ය ජනතාවට, ප්‍රංශයේ සාමාන්‍ය ජනතාවට ලැබෙන ආදායමෙන් 60%කටත් වඩා වැඩි ප්‍රමාණයක් බදු විදිහට ගෙවන්න වෙලා තිබුණා. 60%කටත් වඩා වැඩි ප්‍රමාණයක් බදු විදිහට ගෙවන්න වෙලා තිබුණා. එහෙමනම් දුවේ පුතේ, ප්‍රංශ ජනතාව දැඩිසේ දේශපාලන හේතු වලින් බැටකෑවාසේම ඔවුන් දැඩිසේ ආර්ථික හේතු වලිනුත් බැටකෑවා. එහෙමනම් දරුවනේ, අසාමාන්‍ය විදිහට මේ බදුබරින් ඔවුන් පීඩාවට පත් වුණා. ඒත් එක්කම ඔවුන්ට දරාගත නොහැකි ආකාරයේ බදුබරක්සේම දැඩි අසාධාරණයට ලක්වෙච්චි බදු වර්ග කිහිපයක් තිබුණා. මොනම හේතුවක් නිසාවත් මෙන්න මේ මා සාකච්ඡාවට බඳුන් කරන බදුබරෙන් මේ ප්‍රංශ ජනතාවට නිදහස් වෙන්න අවස්ථාවක් තිබෙන්නේ නැති වේ පුතේ. ඒ නිසා ඒ කාලයේදී ප්‍රංශ ආණ්ඩුව විසින් ටේල් බද්ද, ගැබේල් බද්ද, කැපිටේෂන් බද්ද, ටයිත් බද්ද, මං හිතන්නේ ඔබගේ පෙළ පොතේ නම් ටයිත් බද්ද කියන බද්ද නැහැ. නමුත් දරුවනේ, ටේල් බද්ද, ගැබේල් බද්ද, කැපිටේෂන් බද්ද, ටයිත් බද්ද කියන මෙන්න මේ බදු වර්ගවලින් ප්‍රංශ ජනතාව දැඩිසේ පීඩාවට පත් වුණා. සාමාන්‍ය ජනතාවගේ ඉඩම් වලින් සහ නිවාස වලින් තමයි දුවේ පුතේ මේ ටේල් බද්ද අය කළේ. ගැබේල් බද්දා කිව්වේ ලුණු වලින් අය කළ බද්දා. ඒත් එකම කැපිටේෂන් බද්ද සෑම ප්‍රංශ ජාතිකයෙකුගේම, සෑම ප්‍රංශ පුරවැසියෙකුගේම අය කළ බද්දත්, ටයිත් බද්දත් එවැනිම බද්දක්. එහෙමනම් දුවේ පුතේ, මේ ප්‍රංශ ජනතාව දැඩි අසාධාරණ බදුබරින් පීඩාවට පත් වුණා. ඒත් එකම දැඩි අසාධාරණ බදු වර්ග කීපයක් පනවා තිබුණා. එහෙමනම් දරුවනේ, අපි ආර්ථික හේතුවල මේ බදුබර පිළිබඳව සාකච්ඡා කරා. ඒත් එක්කම දුවේ පුතේ, තවත් කරුණක් විදිහට අපි සාකච්ඡා කරමු. ප්‍රංශය තුල සිටි ඉහළම පෙළේ පැලැන්ති, ඒ කියන්නේ රජතුමා හැරුණාම පූජකවරු සහ රදලවරු තමයි ප්‍රංශ සමාජයේ ඉහළින්ම වැජඹුනේ. මම මේ කතා කරන්නේ දෙවනි කරුණ, ආර්ථික හේතුවල. එහෙනම් කිසිම වෙලාවක ප්‍රංශයේ මේ පූජකවරු, රදලවරු සහ රජතුමා කියන මේ තුන් කට්ටුව කිසිදු බදු මුදලක් නොගෙවා, කිසිදු බදු මුදලක් නොදී රටේ වැඩිම වරප්‍රසාද භුක්ති විඳපු පිරිස බවට පත් වුණා. රටේ වැඩිම වරප්‍රසාද විඳපු මේ සමාජ ගණයන් තුන බවට සමාජ ගණයන් දෙක බවට මෙන්න මේ රදලවරු සහ පූජකවරු පත් වුණා. නමුත් ඇති හැකි බවට පත් වෙලා සිටියෙත් මෙන්න මේ පූජකවරු සහ රදලවරු. නමුත් ඔවුන්ගෙන් කිසිදු බදු මුදලක් අය කළේ නැහැ. නමුත් සියලු බදු බර වලින් දරුවනේ පීඩිත වුණේ සාමාන්‍ය ජනතාව. එහෙනම් ඔවුන් කිසිදු බදු බරක් නොගෙවා සමාජයේ සියලු වරප්‍රසාද භුක්ති විඳා. සියලු වරප්‍රසාද කියන්නේ ඉඩම් වල සියලු මෛත්‍රිය තිබුණේ රදලවරුන්ට, පූජකවරුන්ට, රජුට. ඒත් එක්කම බදු බරෙන් නිදහස් වෙලා තිබුණා. ඒත් එක්කම අධිකරණයේදී ඔවුන්ට සහන සැලසුණා. මෙන්න මේ වාගේ සියලු වරප්‍රසාද භුක්ති විඳ මෙන්න මේ අපි කතා කරපු ප්‍රංශ සමාජයේ හිටපු රදලවරු, පූජකවරු සහ රජු. ඊට අමතරව දරුවනේ මේ බදු වලත් යම් යම් අක්‍රමිකතා රැසක් තිබුණා. බදු ක්‍රමය තුල අකාර්යක්ෂමතා රැසක් තිබුණා. එනිසා බදු එකතු කිරීමේදී ප්‍රංශ නිලධාරීන්, බදු නිලධාරීන් එක පැත්තකින් දූෂිතව හැසිරුණා. ඔවුන් වංචා සහගත වුණා. ඒත් එකම ඒකීය බදු ක්‍රමයක් ප්‍රංශය තුල තිබුණ එක්තරා අවස්ථාවකදී ප්‍රංශයේ එක තොටුපළකින් වයින් පුරවාගත්තු නැවක් වරායන් තොටුපළවල් 40කට ගමන් කරද්දී මේ ස්ථාන 40ම දුවේ පුතේ බදු ගෙවන්න සිද්ධ වුණා. ඉතින් දැඩි බදු බරකට මේ ප්‍රංශ ජනතාව පත් වෙලා හිටියා. එහෙනම් දරුවනේ බදු කතන්දරයෙන් පස්සේ අපි තවත් එක් කරුණක් කතා කරනවා ප්‍රංශ ආර්ථිකය ගැන. මේ රජපෞල, මේ රාජකීය පිරිස මේ ඉතාමත් සුඛෝපභෝගී ජීවිත ගත කළා. ඒ කියන්නේ රජපෞල නඩත්තුව සඳහා රටේ ආදායමින් අතිවිශාල කොටසක් වියදම් කරා රටේ ජනතාව. මේ තනි පවුලක් නඩත්තු කරන්නේ. ඒත් එක්කම රජ මාලිගාවේ නඩත්තුවටත් අතිවිශාල වියදමක් දරන්න සිද්ධ වුණා. ඔබ දන්නවද මේ වර්සෙල්ස් මාලිගාව අක්කර 21,000ක් තියෙනවා මේ වර්සෙල්ස් මාලිගාවට අයත් වෙලා. කාමර 1,100කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වර්සෙල්ස් මාලිගාව සතු. ඒත් එක්කම මේ වර්සෙල්ස් මාලිගාව තුල අපි ඔය කතා කරන ප්‍රංශයේ පැරිස් නගරයේ සිට කිලෝමීටර් 19ක් විතර ඇතින් තියෙන මේ වර්සෙල්ස් මාලිගාව ජලාසවලින්, ජල උද්‍යානවලින්, මල් උද්‍යාන සහ වෙනත් අලංකාර ගෘහ නිර්මාණ රැසකින් සමන්විත මේ වර්සෙල්ස් මාලිගාව නඩත්තුව සඳහා අතිවිශාල ධනස්කන්ධයක් මෙහි ජීවත් වූ රජවරු නඩත්තුව සඳහා පුතේ අතිවිශාල වියදමක් දරන්න සිද්ධ වුණා. එහෙමනම් දුවේ පුතේ අනවශ්‍ය වියදමක් මේ තනි පවුලක් නඩත්තු කරන්න සිද්ධ වුණා. හේතුව ඉතාමත් දුක්ඛිත ජීවිතයක් ගත කර මෙන්න මේ සාමාන්‍ය ජනතාවගේ බදු මුදලින් තමා ඒතනින් එහා හිටපු සියලුම රටේ වරප්‍රසාද ලත් සියලු දෙනා ජීවිතයේ තමන්ගේ සරු කරගත්තේ. ඒත් එක්කම දරුවනේ අපි ඉස්සෙල්ලා කතා කරානේ අනවශ්‍ය යුද්ධයන්ට සම්බන්ධ වුණා කියලා. එහෙමනම් දුවේ පුතේ තවත් ආර්ථික හේතුවක් තමයි මේ අනවශ්‍ය යුද්ධවලට ප්‍රංශයේ සම්බන්ධ වීම සමග මොකද වුනේ? ප්‍රංශය ආර්ථික අතින් දැඩි පරිහානියකට ලක් වුණා. මොකද මේ යුද්ධ කරේ ඔවුන්ට වඩා සමහර අවස්ථාවලදී ඔවුන්ටත් වඩා බලවත් වූ රටවල් සමග. විශේෂයෙන් ප්‍රංශය එංගලන්තය සමග යුද්ධ කරා 7 අවුරුදු යුද්ධයට. ඇමරිකානු යුද්ධයට සම්බන්ධ වෙලා ඇමරිකාවේ එංගලන්තයට විරුද්ධව ජනපදවාසීන්ට සහය දුන්නා. නමුත් දුවේ පුතේ මේ තමන්ගේ භාණ්ඩාගාරයේ සතුව ධනස්කන්ධය තමා මේ යුද්ධවලට වියදම් කළේ. ඒ තුල මොකද උනේ? ඔවුන් දන්නේම නැතුව ඔවුන්ගේ ප්‍රංශ භාණ්ඩාගාරේ බංකොලොත් වෙන්න පටන් ගත්තා. එහෙනම් ආර්ථික අර්බුදයේ හිනිපෙත්තටම ආවේ මෙන්න මේ ප්‍රංශ භාණ්ඩාගාරයේ බංකොලොත් වීම. එහෙනම් දුවේ පුතේ මේ වෙන විට අපි කතා කළා ප්‍රංශ විප්ලවයට තුඩු දුන්නු දේශපාලන හේතු සේම ප්‍රංශ විප්ලවයට තුඩු දුන්නු ආර්ථික හේතු. නැවතත් මාධ්‍යයේ පුතේ ප්‍රංශ විප්ලවයට තුඩු දුන්නු ආර්ථික හේතු සාරාංශගත කිරීමක් කරලා ඔබට තවදුරටත් වැටහීමට මා කරුණු කාරණා මුදුවේ පුතේ පෙළගස්සන්න. ආර්ථික හේතු පළවෙනි එක තමයි මා කතා කළේ ප්‍රංශ ජනතාව මත ඔරොත්තුන දෙන තරමේ බදු බරක් පටවා තිබීම. ඔරොත්තුන නොදෙන තරමේ බදු බරක් පටවා තිබීම. ඒත් එක්කම දුවේ පුතේ රදලේ පූජකවරුන් කිසිදු බදු මුදලක් නොගෙවා අධික වරප්‍රසාදයක් භුක්ති විඳිනවා. රදලවරු සහ පූජකවරු කිසිදු බදු මුදලක් නොගෙවා සමාජයේ සියලු වරප්‍රසාද භුක්ති විඳිනවා. ඒත් එක්කම දුවේ පුතේ බදු ප්‍රතිපත්තිය තුළ තිබුණු අකාර්යක්ෂමතාවය සහ අක්‍රමිකතාව, ඊට අමතරව දරුවනේ රට එන්න තම් ප්‍රංශේ අනවශ්‍ය යුද්ධවලට මැදිහත් වීම නිසා එක පැත්තකින් රාජ්‍ය භාණ්ඩාගාරයේ බංකොලොත් වීම රාජ්‍ය භාණ්ඩාගාරයේ බංකොලොත් වුණා. තව කරුණක් විදියට අපි කතා කරා දුවේ පුතේ. තව කරුණක් විදියට දුවේ පුතේ මා සාකච්ඡා කළා. රජපෞලේ නඩත්තුව සඳහා ඔවුන්ගේ සුපෝකභෝගී ජීවිතය සඳහා සහ විශේෂයෙන් මේ රජමාලිගා වර්සෙල්ස් මාලිගයේ නඩත්තුව සඳහා රටේ ආදායමෙන් අතිවිශාල වියදමක් අතිවිශාල කොටසක් අතිවිශාල ප්‍රමාණයක් දරන්න සිද්ධ වෙනවා. ඊට අමතරව මට දැන් තව කරුණක් මෙතන ඔබට දැනුවත් කරන්න ඕනේ. ඒත් එක්කම ප්‍රංශ සමාජයේ පුතේ ධනයෙන් සහ උගත්කමින් ඉහළට ගිය පිරිසක් හිටියා. ඒ තමා මධ්‍යම පන්තිකයන්. මධ්‍යම පන්තිකයන්ටත් ප්‍රංශ සමාජය තුල දරුවනේ වරප්‍රසාද හිමි වෙලා තිබුණේ නැහැ. ඔවුන් සතුව තිබිය යුතු වරප්‍රසාදත් සියල්ලම දුවේ පුතේ උදුරාගෙන තිබුණේ මෙන්න මේ අපි කතා කරපු පූජකවරු සහ රදලවරු. ඒ නිසා දරුවනේ ප්‍රංශයේ මධ්‍යම පන්තිකයන්ගේ දියුණුවටත් විවිධාකාර බාධා ඇති වුණා. එහෙනම් දුවේ පුතේ ප්‍රංශ විප්ලවයට තුඩු දුන්නු දේශපාලන හේතුසේම ආර්ථික හේතුත් ඔබට මේ වෙනකොට වැටහෙන්නේ නැති. එමනම් දේශපාලන හේතු සහ ආර්ථික හේතු හැරුණකොට දුවේ පුතේ ප්‍රංශ විප්ලවයට බලපෑ සමාජීය හේතුත් අතිශය වැදගත් වුණා ප්‍රංශ විප්ලවයේ සඳහා. ඔබ දන්නවාද ප්‍රංශය මම පෙර සඳහන් කළාසේම ප්‍රංශ සමාජය ස්තර තුනකින් සමන්විත වුණා. ප්‍රංශ සමාජය තුළ ප්‍රංශ සමාජ පැලැන්ති කීපයක් තිබුණා. ඒ අතරින් වැඩිම වරප්‍රසාද ප්‍රමාණයක් භුක්ති විඳේ පූජක රදල සහ රජු කියන මෙන්න මේ පිරිස. එහෙනම් දරුවනේ ප්‍රංශ සමාජයේ පූජක රදලවරු අදි සුපෝකභෝගී ගත කරද්දී ප්‍රංශ සාමාන්‍ය ජනතාව දැඩි දුක්ඛිත ජීවිතයක් ගත කරා. මේ ප්‍රංශ සමාජය තුළ සාමාන්‍ය ජනතාව අතරිනුත් දැඩිසේ දුක්ඛිත ජීවිතයක් ගත කරේ දරුවනේ ප්‍රංශ ගොවියෝ. මේ ප්‍රංශ ගොවියන්ට කිසිදු ඉඩම් කැබැල්ලක හිමිකාරත්වයක් තිබුණේ නැහැ. රටේ සියලුම ඉඩම්වල හිමිකාරත්වය රජුට තිබුණා. ඔහු මොකද කරේ? ඔහුට සපයන සේවය වෙනුවෙන් ඔහු යටතේ සිටින රදලවරුන්ට අතිවිශාල ඉඩම් බෙදලා දුන්නා. පූජකවරුන්ටත් අතිවිශාල ඉඩම් බෙදලා දුන්නා. ප්‍රංශ ඉඩම් වලින් තුනෙන් එකක හිමිකාරත්වයේ තිබුණේ දරුවනේ මේ පූජකවරුන්ට. ඔවුන් මොකද කරේ? මේ අතිවිශාල ඉඩම් රදලවරුන් යටතේ සිටින සාමාන්‍ය ජනතාව ඔවුන් ගැත්තෝ විදියට හිටියේ. කියන්නේ ප්‍රංශයේ මේ රදලවරුන්ට ගැතිකම් කරන්න ඕනේ. එහෙනම් මේ ගැත්තෝ විදියට හිටපු මේ ගොවි ජනතාවට රදලවරු තමන්ගේ ඉඩම් බෙදලා දීලා ඒවා වගා කරන්න අවස්ථාව දුන්නා. ඒ වගා කරලා ලැබෙන අස්වැන්නෙන් කොටසක් අනේ මේ සාමාන්‍ය ජනතාව දුකසේ වගා කරපු ඉඩම් වලින් ලබාගත් ආදායමෙන් කොටසක් මේ රදලවරුන්ගේ පරිහරණය සඳහා දී යුතුයි. ඒත් එක්කම රදලවරුන් සතුව තියෙන ඉඩම් වල සතියට දින 3ක් දුවේ පුතේ නොමිලේ සේවය කරන්න ඕන, නොමිලේ වැඩ කරන්න ඕන. ඇයි? රදලවරුන්ගේ ඉඩන්නේ මේ සාමාන්‍ය ජනතාව භුක්ති විඳින්නේ. ඒ නිසා මෙවැනි පසුබිමක් දුවේ පුතේ ප්‍රංශ සමාජය තුල ගොඩනැගිලා තිබුණා. ඒත් එක්කම ප්‍රංශ සමාජයේ සමාජීය හේතු ප්‍රංශ විප්ලවයට බලපෑ තවත් ප්‍රබලම හේතුවක් සමාජීය හේතු අතරින් තවත් ප්‍රබලම හේතුවක් තමා දුවේ පුතේ ප්‍රංශ සමාජය තුල සියල්ල තීරණය වුණේ උප්පත්තිය මත තමා දරුවනේ සමාජ තරාතිරම තීරණය වුණේ. ඒ නිසා ප්‍රංශ සමාජය තුල දැඩි පන්ති විෂමතාවක් තිබුණා. එහෙමනම් දුවේ පුතේ අපි මේ වෙනකොට සාකච්ඡා කරමින් සිටින්නේ ප්‍රංශ විප්ලවයේ සඳහා තුඩු දුන්නු සමාජීය හේතු. තමා දරුවනේ මා මේ වෙනකොට සාකච්ඡා කරමින් සිටින්නේ. එහෙමනම් සමාජීය හේතු අතර අපි කීපයක් කතා කරා. එකක් තමා ප්‍රංශයේ සමාජ ස්තර වල හිටපු ඉහළම පෙළේ පිරිස, කියන්නේ පූජකවරු සහ රදලවරු අදිසුපෝකභෝගී ජීවිත ගත කරමින් ජීවත් වුණා. සාමාන්‍ය ජනතාව දුක්ඛිත ජීවිතයක් ගත කරා. ප්‍රංශ සමාජය තුල පන්ති ભેදයක් තිබුණා. ප්‍රංශ සමාජය තුල එලෙස ගොඩනැගිලා තිබුණු පන්ති ભેදයේසෙම පන්ති විෂමතාවක් තිබුණා. ඒත් එක්කම දුවේ පුතේ සමාජීය හේතු අතරින් තවත් ප්‍රබලම හේතුවක් බවට පත් වුණා. උප්පත්ති අනුව මේ සමාජ තරාතිරම තීරණය. ඒත් එකම ප්‍රංශේ සාමාන්‍ය ජනතාව දැඩිසේ දුක්ඛිත ජීවිතයක් ගත කිරීම. මෙන්න මේ සමාජීය හේතු දුවේ පුතේ ප්‍රංශ විප්ලවයට බලපෑවා. ඒත් එක්කම දරුවනේ වැඩිම වරප්‍රසාද හිමි රදලවරුන් ඔබ දන්නවද සුවිශේෂී වරප්‍රසාද සුවිශේෂී බලතල ප්‍රමාණයක් හිමි වෙලා තිබුණා. ඔහුට තමා ඔවුන්ට තමා කර්මාන්තවල කම්හල්වල අයිතිය තිබුණේ. රටේ ඕනෑම තැනක දඩයම් කිරීමේ හැකියාවක් ඔවුන් සතුව තිබුණා. මේ රදලවරුන් සතුව තමා වයින් පෙරණ යන්ත්‍ර, තිරිඟු අමරණ මෝල, පාන් පෝරණය, ඒත් එක්කම කම්මල වාගේ හැම කර්මාන්තයක්ම තිබුණි. මේ හැම දෙයකින්ම සේවය සපයා ගන්නා සාමාන්‍ය ජනතාව දුවේ පුතේ ඔවුන්ට යම් කිසි ගාස්තුවක් ගෙවන්න ඕනේ. ඒත් එක්කම රජයට බදු ගෙවන්න ජනතාවට සාමාන්‍ය ජනතාවට සිදු වුණාට සියලු බදු බරෙන් මේ රදලවරු සේම පූජකවරුත් නිදහස් වෙලා හිටියා. එහෙනම් ඉඩම්වල හිමිකාරත්වය ඔවුන් සතු වුණා. අධිකරණයේදී බොහෝ සහනශීලී ප්‍රතිපත්තියන් තමා දුවේ පුතේ මේ රදලවරුන්ටත් මේ ලැබුණේ. ඒ නිසා දුවේ පුතේ අපි මේ වෙනකන් කතා කරේ ප්‍රංශ විප්ලවයට බලපෑ හේතු අතරින් මා දේශපාලන හේතු සාකච්ඡා කළා, ආර්ථික හේතු සාකච්ඡා කළා, ඒත් එක්කම සමාජීය හේතු සාකච්ඡා කළා. එලෙසම දරුවනේ තවත් වැදගත්ම කරුණක් තමා මේ ප්‍රංශ විප්ලවයට බලපෑ බාහිර සාධක. ප්‍රංශ විප්ලවයට බලපෑ බාහිර සාධක පිළිබඳව අවධානයක් යොමු කරද්දී දුවේ පුතේ එතන වඩා වැදගත්ම බාහිර සාධකයේ බවට පත් වෙන්නේ ප්‍රංශයේ දාර්ශනිකයන්ගේ මතවාද. හිතුවට මතක තියාගන්න ප්‍රංශ දාර්ශනිකයන්ගේ මතවාද. මෙලෙස දිගු කාලයක් තිස්සේ ඒකාධිපති පාලනයෙන්, අකාර්යක්ෂම පාලනයෙන්, දුර්දාන්ත පාලනයෙන් බැටකාපු සාමාන්‍ය ජනතාව මේ දුර්දාන්ත පාලනයෙන් මිදීම සඳහා ගෙන ගිය අරගලය ප්‍රංශ විප්ලවය කියලා ඔබ දන්නවනේ. එසම් මේ අරගල අවස්ථාවේදී මේ ප්‍රංශ ජනතාවට අවශ්‍ය ජීවය සපයා දුන්නේ. ප්‍රංශ ජනතාවට අවශ්‍ය ජීවය සපයා දුන්නේ දරුවනේ දාර්ශනිකයෝ. දාර්ශනික පදනම තමා, දාර්ශනිකයන්ගේ මතවාද තමා දුවේ පුතේ ප්‍රංශ ජනතාවට විප්ලවයට අවශ්‍ය මඟ, එහෙම නැත්නම් විප්ලවයට අවශ්‍ය ඉඩ හසර ලබා දුන්නේ. විශේෂයෙන්ම ඒ කාලයේ ප්‍රංශ විප්ලවයට දාර්ශනික මතවාද කෙතරම් වැදගත් වාද කිව්වොත් දුවේ පුතේ මොන්ටෙස්කියු නීතියේ සාරය කියන කෘතිය හරහා ප්‍රංශ ජනතාව දැනුවත් කරනවා. එක් පුද්ගලයෙකුට මේ ව්‍යවස්ථාදායක විධායක බලතල ඒකරාශී වීමේ අනිසු අනිසි ප්‍රතිඵල, ඒත් එක්කම වෝල්ටයා කියන දාර්ශනිකයාගේ මතවාද, ඒත් එක්කම සමාජ සම්මුති කියන ග්‍රන්ථයේ මගින් ජින්ජා ක්‍රූසෝ ප්‍රංශ ජනතාව ඉතා හොඳින් අවදි කරනවා. එහෙමනම් ජින්ජා ක්‍රූසෝ, වෝල්ටයා, මොන්ටෙස්කියු, ජින්ජා ක්‍රූසෝ, වෝල්ටයා, මොන්ටෙස්කියු කියන මෙන්න මේ දාර්ශනිකයන්ගේ දාර්ශනික මතවාද දුවේ පුතේ ප්‍රංශ ජනතාවට ඉතා විශාල අස්වැලි වැසිල්ලක් ඔවුන්ට ප්‍රබෝධයක් ගෙනාවා. මේ දාර්ශනික මතවාද ප්‍රංශ විප්ලවයට හේතුවක් වුණා. එහෙනම් ප්‍රංශ විප්ලවයේ ජීවය ආරම්භය සාමාන්‍ය ජනතාවගෙන් සිදු වුණාට ඔවුන්ට අවශ්‍ය ජීවය සපයා දුන්නේ දරුවනේ මෙන්න මේ ප්‍රංශ දාර්ශනිකයා. ඒ ඊට අමතරව බාහිර හේතු අතර ප්‍රංශය තුළ දැඩි දේශගුණික විපර්යාස රසක් සිද්ධ වුණා. ඒ කියන්නේ 1787-88 කාලේ වෙනකොට අධික සීතල ඍතුවක් ගොඩනැගිලා තිබුණා. දුර්භික්ෂ නියඟ නිසා දරුවනේ රටේ ආහාර නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම වාගේ කඩා වැටුණා. ඒත් එක්කම මෙවැනි පසුබිමක් තුල යුරෝපයේ අනවශ්‍ය යුද්ධවලට ප්‍රංශය සම්බන්ධ වුණා කියලා මා ඔබට සමග සාකච්ඡා කරානේ. ඒත් එක්කම දරුවනේ ඇමරිකානු විප්ලවයට ගිහිල්ලා, ඒ කියන්නේ ඇමරිකානු විප්ලවයට සහාය දුන්නු ප්‍රංශ හමුදාව නැවත විප්ලවය අවසන් කරලා ප්‍රංශයට එනවනේ. ඒ ප්‍රංශයට එන්නේ අලුත් දර්ශනයක් ඇතුව, අලුත් අත්දැකීමක් ඇතුව. ඒ කියන්නේ විප්ලවය තුලින් ජය ගැනීමක් සිදු කර හැකි කියන එක, විප්ලවයක් තුලින් තමන්ගේ අපේක්ෂාවන් මුදුන්පත් කරගත හැකි යන සිතුවිල්ලෙන් ආවා. ඔවුන්ට ආර්ථික ප්‍රතිලාභ නොලැබුණත් මෙන්න මේ සිතුවිලි තුල ඔවුන් ගැටුණු නිසා විප්ලවයට ඒක පැහැදිලිම ශක්තියක් ලැබුණා. එහෙනම් මේ ඇමරිකානු නිදහසක් නතුලින් ඔවුන්ට අත්දැකීම් සම්භාරයක් ලැබුණා. තමන්ගේ රටේ නොගැලපෙන පාලනයට අවශ්‍ය වෙඩිමුරය ඔවුන් තුලිනුත් ආරම්භ වෙන්න අවශ්‍ය පසුබිම නිර්මාණය වුණා. එහෙනම් දුවේ පුතේ මා මෙතෙක් වෙලා කතා කළේ ප්‍රංශ විප්ලවයට තුඩු දුන්නු දේශපාලන හේතු, ආර්ථික හේතු, සමාජීය හේතු සහ බාහිර හේතු කියන සාද. එහෙනම් දුවේ පුතේ අපි ඊළඟ අවධානය යොමු කරන මාතෘකාව තමයි ප්‍රංශ විප්ලවය කොහොමද ආරම්භ වුණේ. ප්‍රංශ විප්ලවය මේ ලෙස ආරම්භ වෙලා කෙලෙසද ව්‍යාප්ත වුණේ. එතකොට දුවේ පුතේ 1789 වෙනකොට මේ ප්‍රංශ විප්ලවය රවස සියලු පසුබිම හැදිලා තිබුණේ. අවුරුදු 100කට විතර එහා ඉඳලා ආර්ථික හේතු, දේශපාලන හේතු, සමාජීය හේතු, සංස්කෘතික හේතු, මේ බාහිර බලපෑම් කියන සියල්ල එකට කැටි වෙලා පුපුරලා ගියපු වර්ෂයේ බවට පත් වුණේ දුවේ පුතේ 1789. එමනම් මේකට ආසන්නම හේතු, කියන්නේ ප්‍රංශ විප්ලවයට ආසන්නම හේතුව බවට පත් වුණේ දුවේ පුතේ ප්‍රංශ ආණ්ඩුවේ පැවති දැඩි මුදල් අර්බුදය. ඒ නිසා දුවේ පුතේ වසර 175කින් පසු නැවත වතාවක් රජයට බදු අය කරගන්න අවශ්‍ය වුණා. නෝ 175ක් තුල බදු අය කරගත්තා අය නොකරගත්තා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. වසර 175කින් යනකොට ප්‍රංශේ භාණ්ඩාගාරය සම්පූර්ණයෙන්ම බංකොලොත් වෙලා රජතුමාගේ රදලවරුන්ගේ පූජකවරුන්ගේ ආදායම් සියල්ල ඇහිරිලා ගියා. ඒ නිසා දරුවනේ වසර 175කින් පස්සේ නැවත වතාවක් ඔබට මතකද මම කතා කළා ස්ටේට් ජෙනරාල් සභාව මෙන්න මේ ව්‍යවස්ථාදායක මණ්ඩලය කැඳවනවා. හැබැයි කැඳවුවට මොකද මේ මණ්ඩලයේ පූජකවරු සහ රදලවරු එකම කණ්ඩායමක් විදිහට තමයි කැඳෙව්වේ. වැඩිම නියෝජනයක් තිබුණු සාමාන්‍ය ජනතාවගේ නියෝජිතයින්ට මේ ස්ටේට් ජෙනරාල් සභාවට එන්න අවස්ථාව දුන්නේ නැහැ. ඔවුන් මොකද කරේ රදලවරු සහ පූජකවරු රජුගේ ඉල්ලීම පරිදි වර්සෙල්ස් මාලිගාවට රැස්වලා දොර කවුළු වහගෙන දැන් රටට අවශ්‍ය තීන්දුව తీරන ගන්නවා. නමුත් වැදගත්ම කොටස විදියට ඉන්න ප්‍රංශේ සාමාන්‍ය ජනතාවගේ නියෝජිතයන්ට එන්න දුන්නේ නැහැ. මොකද ඔවුන් අනිවාර්යයෙන්ම කියන්නේ පූජකවරු රදලවරු අනිවාර්යයෙන්ම දන්නවා ඔවුන් නැවිලා යම් හේකින් සාමාන්‍ය ජනතාවගේ නියෝජිතයෝ ගියොත් පූජකවරුන්ගේ හා රදලවරුන්ගේ මේ අදහස්, ඒ කියන්නේ ඔවුන්ගේ ඉල්ලීම් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා ඡන්දයෙන් පරාජයට පත් කරන්න පුළුවන් කියලා. ඒ නිසා දුවේ පුතේ මේ ස්ටේට් ජෙනරාල් සභාවට සාමාන්‍ය ජනතාවගේ නියෝජිතයෝ කැඳවන්නේ නැහැ. ඒකෙන් අධෛර්යයට පත් නොවුණු සාමාන්‍ය ජනතාවගේ නියෝජිතයෝ වර්සෙල්ස් මාලිගාව අසල තියෙන ටෙනිස් පිට්ටනියකට රැස් වෙලා ප්‍රංශයට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර දෙන තෙක් විසිර නොයන බවට දුන්න ප්‍රතිඥාව. ඒකට කිව්වා දරුණේ ටෙනිස් පිටියේ දිවුරුම කියලා. ටෙනිස් පිටියේ දිවුරුම. එහෙමනම් මේ පංස සාමාන්‍ය ජනතාවගේ නියෝජිතයන් වටා විශාල බලවේග එකතු වෙන්න පටන් ගත්තා. සමහර අවස්ථාවලදී පූජකවරුන්ගේ අසාධාරණයට ලක්වෙච්ච ඇතැම් පූජකවරුන් රදලවරුන්ගේ අසාධාරණයට ලක්වෙච්ච ඇතැම් රදලවරුත් මේ සාමාන්‍ය ජනතාව වටා ඒක රාශි වෙන්න පටන් ගත්තා දුවේ පුතේ. එවනම් ඔවුන් සියලු දෙනාම එකට එකතු වෙලා 1789 ජූලි 14 ඉතාමත් වැදගත් වර්ෂයක් 1789 ජූලි 14 ඒකාධිපති භවයේ, ඒ කියන්නේ ප්‍රංශයේ ඒකාධිපති භවයේ සංකේතයේ බඳු බැස්ටීලයට පහර දීලා, බැස්ටීල් හිරගෙදරට පහර දීලා එහි සිටි දේශපාලන සිරකරුවෝ නිදහස් කරගන්නවා. එහි සිටි දේශපාලන සිරකරුවන් නිදහස් කරගන්නවා. එහෙමනම් දුවේ පුතේ ප්‍රංශ විප්ලවයේ ආසන්නම සිද්ධිය කුමක්ද කියලා ඔබෙන් යම් දවසක අධ්‍යන පොදු සාතික පත්‍රයේ විභාගයේදී අහුවොත් ඔබට ලියන්න පුළුවන් වෙන්නේ මේ බැස්ටීලයට පහර දී. එහෙමනම් දුවේ පුතේ බැස්ටීලයට පහර දීලා මේ බැස්ටීලයේ තුර හිටපු මේ දේශපාලන සිරකරුවන් නිදහස් කරගත්තා. ඊට පස්සේ දරුවනේ අපි අර කතා කරපු සාමාන්‍ය ජනතාවගේ නියෝජිතයෝ ප්‍රංශයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදලා දීමේ අපේක්ෂාවෙන් ඔවුන්ගේ නියෝජිතයෝ ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු සිදු කරනවා. ඒ අනුව දුවේ පුතේ 1789 අටවැනි මාසේ 29 වන දින, 1789 අටවැනි මාසේ 29 වන දින ප්‍රංශයේ මෙන්න මේ සාමාන්‍ය ජනතාවගේ නියෝජිතයෝ, පහළ මණ්ඩලයේ නියෝජිතයෝ මිනිස් අයිතිවාසිකම් පිළිබඳව, මිනිස් අයිතිවාසිකම් පිළිබඳව ප්‍රකාශයක් එළිදක්වනවා. එතනින් මොකද කරේ දරුවනේ? ප්‍රංශයේ ප්‍රභූවරුන්ගේ රදලවරුන්ගේ තියෙන සියලු වරප්‍රසාද අහිමි කරලා ප්‍රංශ ජනතාවට ඉන් සෙත සැලසෙන ආකාරයේ පාලන තන්ත්‍රයකට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනවා. ඒත් එක්කම මේ විප්ලවාසන්න ප්‍රංශ අවස්ථාවේදී ප්‍රංශයේ 16 වන ලුයි රජතුමාට මේ විප්ලවයට අවශ්‍ය පසුබිම සකස් කරන්න, ඒ කියන්නේ මේකෙන් ගැලවීමට නොහැකි වීම නිසා, ඒ කියන්නේ මේ විප්ලවවාදීන්ට මුහුණ දීමට නොහැකි වෙච්ච නිසා 16 වන ලුයි රජතුමා රහසේම වර්සෙල්ස් මාලිගාව අතහැරලා තමන්ගේ බිසවචි මාරි ඇනටොයිනට් බිසවත් එක්ක යනවා. යන්නේ මාරි ඇන්ටොයිනට් බිසවගේ රටට, ඒ කියන්නේ ඔස්ට්‍රියාවට. ඒ යන අතරතුරදී මේ ප්‍රංශ රජතුමා රජමාලිගාවෙන් පලා ගියා කියන බව ආරංචි වෙලා ප්‍රංශ කැරලිකාරයෝ ඉතා ඉක්මනින් මෙන්න මේ ප්‍රංශයේ රජතුමා සහ මාරි ඇන්ටොයිනට් බිසව අත්අඩංගුවට ගෙනල්ලා පස්සේ කාලයේදී 1791 දී මෙන්න මේ ප්‍රංශයේ 16 වන ලුයි රජතුමා සහ ඔහුගේ බිසව මරා දානවා. එහෙනම් මේ මරා දැමීමත් එක්ක ඉතාමත් දිගු කාලයක් තිස්සේ ගිලටීනයට කැප කරලා පුතේ මරා දාන. ඒ කියන්නේ මේ ඒ කාලේ ප්‍රංශයේ මේ මරණීය දණ්ඩණය දෙන ක්‍රමය මේ ගිලටීනයට කැප කරලා මේ රාජකීය යුවළ මරලා දාන. එතකොට රාජකීය යුවළ මේ විදිහට මරලා දැම්මට පස්සේ දුවේ පුතේ ප්‍රංශයේ දිගු කාලීනම ජනතාව දැඩිසේ පීඩාවට පත් කළ මේ දුර්දාන්ත පාලනය නිමා වෙනවා. දුර්දාන්ත පාලනය නිමා කරනවා. ඒත් එක්කම මම කතා කළාස්සේම ඇමරිකානු විප්ලවයට සටන් පාඨයක් තිබුණේ යම්සේද ප්‍රංශ විප්ලවයටත් දුවේ පුතේ සටන් පාඨයක් තිබුණා. නිදහස, සමානාත්මතාව හා සහෝදරත්වය යන සටන් පාඨය පෙරදරි කරගෙන තමා දුවේ පුතේ ප්‍රංශ ජනතාව ප්‍රංශයේ දුර්දාන්ත ඒකාධිපති අකාර්යක්ෂම පාලනයෙන් නිදහස් වීම සඳහා අරගලය ආරම්භ කළේ. එහෙමනම් දුවේ පුතේ නිදහස, සමානාත්මතාව සහ සහෝදරත්වය කියන මේ තේමාව පදනම් කරගනිමින් ආරම්භ වූ ප්‍රංශ විප්ලවයේ අවසානයේ සිද්ධ වුණේ මේ ඒකාධිපති දුර්දාන්ත පාලනයෙන් ප්‍රංශ ජනතාව නිදහස් වෙලා ඔවුන්ට අවැසි ජනතා හිතවාදී පාලනයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරේ. ඊපස්සේ අපිට කතා කිරීමට තවත් පුංචි මාතෘකා දෙකක් තියෙනවා දුවේ පුතේ. එක් මාතෘකාවක් තමයි ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵල. ඔබ දැන් සාකච්ඡා කිරීමට නැත්නම් කරුණු කාරණා කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵල. ඔබ දන්නවා ප්‍රංශ විප්ලවයේ ප්‍රබලම ප්‍රතිඵලයක් බවට පත් වුණේ මා ඉස්සලා සඳහන් කරා වගේම ක්‍රිස්තු වර්ෂ 1791 වන විට මානව හිමිකම් පිළිබඳව ප්‍රකාශයක් එළිදැක්වුවා. ඊට අමතරව ප්‍රංශයේ පැවතිච්ච වැඩවසම් ක්‍රමේ බිඳ වැටිලා ප්‍රංශය තුල ධනවාදී ආර්ථික රටාවක් ගොඩනැගුණා. ඊට අමතරව ප්‍රංශයේ මධ්‍යම පන්තිකයන්ට නොතිබුණු බලය, කියන්නේ වැඩවසම් යුගයේදී එහෙම නැත්නම් ප්‍රංශ රාජාණ්ඩු සමය තුල මධ්‍යම පන්තිකයන්ට නොතිබුණු බලය, දේශපාලන හිමිකාරත්වය මෙන්න මේ විප්ලවයෙන් පස්සේ ප්‍රංශයේ මධ්‍යම පන්තිකයන්ට ලැබෙනවා. සමාජ හිටපු උගත්ම පිරිස. ඒත් එක්කම වැඩිම ඉඩම් ප්‍රමාණයක් හිමි කරගෙන සිටි රදලවරු සහ පූජකවරුන්ට ඔවුන් සතු ඉඩම් බොහෝමයක් අහිමි කරනවා. අහිමි කරලා රදලවරු සහ පූජකවරුන් සතු ඉඩම් වලින් විශාල කොටසක් ප්‍රංශයේ ගොවි ජනතාව අතර බෙදලා දෙනවා. එහෙනම් ගොවි ජනතාව අතර බෙදලා දුන්නාට පස්සේ දරුවනේ ඔවුන් ප්‍රංශයේ නිදහස් සුළු ඉඩම් ගොවියන් බවට පත් වෙනවා. වැඩවසම් යුගයේදී ගැත්තන් විදියට හිටි. මේ සාමාන්‍ය ජනතාව හිටි. ඊට අමතරව දරුවනේ ප්‍රංශයට ගැලපෙන සමාන බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා ප්‍රංශ සමාජයට. ඒත් එක්කම නිදහස, සමානාත්මතාව, සහෝදරත්වය කියන මෙන්න මේ ප්‍රංශ විප්ලවයේ සටන් පාඨය සමස්ත ප්‍රංශය තුලසේම ඉන් ඔබ්බට පිහිටි යුරෝපය තුල පැතිරලා යනවා. ඉතාමත් වැදගත් සංකල්පයක් නිදහස, සමානාත්මතාව හා සහෝදරත්වය. ඊට අමතරව දරුවනේ ප්‍රංශ විප්ලවයෙන් පස්සේ ප්‍රංශයේ දැවැන්ත දේශපාලන පෙරලියක් සිද්ධ වෙනවා. ඒ තමා දුවේ පුතේ. එතනින් පස්සේ ආරම්භ කරන සමූහ ආණ්ඩුවත් ඒතරම් යහපත් සමූහ ආණ්ඩුවක් නෙමෙයි. කියන්නේ ප්‍රංශ ජනතාවට හිතයිසී සමූහ ආණ්ඩුවක් නොවේ. නමුත් රාජා ආණ්ඩුවට සාපේක්ෂව යම් කිසි සහනශීලී බවක් තිබුණත් මේ සමූහ ආණ්ඩුව තුල තිබුණු යම් යම් දුර්වලතාවයන් නිසා දුවේ පුතේ නැපෝලියන් වැන්නෙකුට ප්‍රංශයේ හිටපු හමුදා නිලධාරියෙකුට ප්‍රංශයේ පාලනය යනවා. එහෙනම් ප්‍රංශ විප්ලවයේ මවනම් ඉන්නුපන් දරුවා නැපෝලියන් බොනපාට් කියලා තමයි හඳුන්වන්නේ. එහෙනම් ඒ නිසා දරුවනේ නැපෝලියන් වැනි සාමාන්‍ය අයෙකුට ප්‍රංශයේ බලය හිමි වෙන එකත් ප්‍රංශ විප්ලවයේ ඉතාමත් වැදගත් ප්‍රතිඵලයක්. ඊට අමතරව දරුවනේ තවත් ප්‍රංශ විප්ලවයේ දැවැන්තම ප්‍රතිඵලයක් බවට පත් වුණේ අසාර්ථක දූෂිත රාජ්‍යයන් පෙරලා දමා තමන්ට හිතවාදී පාලනයක් ඇති කර ගැනීමට විප්ලවය ප්‍රයෝජනයට ගත හැකිය. ඒකනම් තවත් සරල කරලා මං කියන දරුවනේ අසාර්ථක දූෂිත රාජ්‍යයන් පෙරලා දැමීමට විප්ලවය වඩා හොඳින් ප්‍රයෝජනයට ගත හැකි යන්න ලෝකයට යුරෝපයට නැත්නම් ප්‍රංශයට කියා දුන්නු පාඩමක් උනේ මේ ප්‍රංශ විප්ලවය. එහෙනම් දරුවනේ ප්‍රංශ විප්ලවයට තුඩුන් ප්‍රතිඵලසෙම අපිට තව පොඩි අවස්ථාවක් දෙනවා. ප්‍රංශ විප්ලවය මේ තරම්ම ඇයි ලෝක දේශපාලනයේදී වැදගත් උනේ? ලෝක දේශපාලනයේදී වඩා වැදගත් උනේ ඇයි? එහෙනම් ඒකට පළවෙනි කරුණ තමයි යුරෝපය මධ්‍යකාලීන යුගයේ සිට නූතන යුගය දක්වා පරිවර්තනය වෙන්නේ. ඒත් එක්කම ප්‍රංශය ඒකාධිපති රාජාණ්ඩුවේ සිට ප්‍රජාතන්ත්‍රවාදී පාලන තත්ත්වයක් කරාගෙන යන්නේ. අද තියෙන්නේ මෙන්න මේ තත්ත්වය. එහෙනම් මේ වාගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයන් ඇති වෙන්න ප්‍රබලම හේතුනේ මෙවැනි විප්ලවයක්. ඒත් එක්කම ප්‍රංශවැසියාට අපේක්ෂා කළ නිදහස සමානාත්මතාව වැනි මූලික මිනිස් අයිතිවාසිකම් ඔවුන් සතු වෙනවා. ඒත් එක්කම දරුවනේ මූලික අයිතිවාසිකම් පදනම් කරගෙන ලිබරල් වාදය, ජාතික වාදය වැනි සංකල්ප යුරෝපයේ පුරා ව්‍යාප්ත වෙනවා. එහෙමනම් දුවේ පුතේ අද දවසේ අපිට නියමිත කාල වේලාව බොහොම ඉක්මනින් ගෙවි ගිහිල්ලා අවසන්. එහෙමනම් දුවේ පුතේ අද දවසේ මා කතා කළේ ප්‍රංශ විප්ලවය පිළිබඳව. එහෙදී මා මුලින්ම කතා කළා ප්‍රංශ විප්ලවයට තුඩු ප්‍රංශ විප්ලවයේ හැඳින්වීම. ඊට පස්සේ දුවේ පුතේ මා කතා කරා ප්‍රංශ විප්ලවය සඳහා තුඩු දුන්නු දේශපාලන, ආර්ථික, සමාජීය සහ බාහිර සාධක කියන සාධක. ඊට පස්සේ අවසාන වතාවට කතා කරා දුවේ පුතේ ප්‍රංශ විප්ලවයේ ආරම්භය සහ ව්‍යාප්ති. ඉන් අනතුරුව මා කතා කළා ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵල. අවසානයේ කතා කරා ප්‍රංශ විප්ලවයේ ලෝක දේශපාලන ඉතිහාසයට කොහොමද හේතුවක් වුණේ කියලා. එහෙමනම් දුවේ පුතේ අද දවසේ අපිට නියමිත කාලය අවසන් නිසා මා ප්‍රංශ විප්ලවයේ කියන මාතෘකාව තුලින් අද සමු ගන්නවා. එතකොට ලබන සතියේ අපි නැවත වතාවක් මෙම පාඩම තුලින්ම මුණ ගැහෙනවා. ඒ කියන්නේ තව මේ ප්‍රධාන මාතෘකාවේ තව එක කොටසක් ඉතුරු වෙලා තියෙනවා දුවේ පුතේ. ඒ තමයි රුසියානු විප්ලවය. එහෙනම් ලබන සතියේ සඳුදා රුසියානු විප්ලවය කියන මාතෘකාව සාකච්ඡා කිරීමට බඳුන් කරනවා. ඒ සඳහා ඔබට ඉඩ ලබා දෙමින් මා නිහඬ වෙනවා. මා සුපුරුදු ලෙස කැමති නැවතත් රජරට සේවයට සහ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ස්තුති කරන්න. එහෙම නොකරන්නේ නම් ඒක අපේ ඇත්තරම අඩුපාඩුවක්. හේතුව මොවුන් කරන මේ පුද සත්කාරයට, මොවුන් කරන මේ ජාතික මෙහෙවරට මා හැමදාමත් දිරි දෙනවා. දැයේද්වා දරුවන් වෙන ඔවුන් දරුවන්ගේ නැනස පෑදීම සඳහා ගන්නා වූ මේ ව්‍යායාමය තව තවත් සාර්ථක වෙලා රටේ ජාතික මෙහෙවරක් කරන නාලිකාවක් ලෙස ඔවුන්ට ඔවුන්ගේ ගමන තවදුරටත් සාර්ථකව ඉදිරියට යන්න අපිද ශක්තියක් විය යුතුයි. ඒත් එක්කම ඉතාමත් නොසැලී පතාක යෝධයෙක්සේ සිටින උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවටත් මා ඉතාමත් හෘදයාංගම ස්තුතිය පුද කරමින් මෙවැනි තත්ත්වයන් තුළ, මෙවැනි අවස්ථාවන් තුළ මෙවැනි අදහසක් පහළ වෙලා දැයේ දුවා දරුවන් වෙනුවෙන් මේ ගත්තු වෑයමට ඔවුන්ටත් ස්තුතියවන් බව පුද කරමින් ඔබ සියලු දෙනාට, මා සමග සම්බන්ධ වූ ඔබ සියලු දෙනාටත් ස්තුතිවන්ත බව ප්‍රකාශ කරමින් මා නිහඬ වෙනවා. සියලු දෙනාටම ස්තුතිය.